ඊළඟට එස් යෝගේශ්වරන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් තියෙනවා.
තලමේ தாங்கும் உறுப்பினர்களே, இன்று இரண்டு முக்கிய விடயங்கள் ஆராயப்படுகின்றது. ஒன்று பிணியாளர் ஆம்புலன்ஸ் சேவை சம்பந்தமானது, அடுத்தது மதுவரி கட்டளை சட்டத்தின் கீழானது. ஆகவே இதிலே நான் கூடுதலாக மதுவரி சம்பந்தமாக பேச விரும்புகின்றேன். எங்களது நாட்டை பொறுத்தவரையில் எங்கள் நாட்டின் வருமானம் கூடுதலாக மதுபானத்தில் தங்கியிருப்பது போன்று தெரிகின்றது. ஏனென்றால் அரசாங்கம் மதுபான நிலையங்களை ஆரம்பிப்பது அதற்கு ஊக்கமளிப்பதில் மிக கூடுதலாக செயற்பட்டு கொண்டிருக்கின்றது. ஆகவே இது ஒரு வேதனைக்குரிய விடயமாகும். ஒரு நாட்டின் அபிவிருத்தியில் மக்கள் ஆரோக்கியமானவர்களாக இருப்பது அவசியமானதாக இருக்கின்றது. அந்த வகையிலே மதுபான ரீதியாக இன்று வடக்கு கிழக்கு பகுதியிலே பெரும்பாலும் தமிழ் மக்கள் பாதிக்கப்பட்டு கொண்டிருக்கின்றார்கள். குறிப்பாக கடந்த கால யுத்தத்தால் பாதிக்கப்பட்ட எங்கள் சமூகம் இன்று மதுபான ரீதியில் பெரும் பாதிப்பை எதிர்கொண்டிருக்கின்றது. வறுமை ரீதியாக நாங்கள் பார்க்கும்போது வடக்கு கிழக்குத்தான் கூடிய வறுமையில் இலங்கையில் இருக்கின்றது. இலங்கையில் முதலாவது மாகாணமாக வடமாகாணம் வறுமையிலும், இரண்டாவது மாகாணமாக கிழக்கு மாகாணமும் இருக்கின்றது. அதே நேரத்தில் வறுமை நிலையிலே முதலாவதாக கிளிநொச்சியும், இரண்டாவதாக முல்லைத்தீவும், மூன்றாவது இடத்தில் மட்டக்களப்பும், நாலாவது இடத்தில் திருகோணமலையும் இருக்கின்றது. ஆகவே இந்த நிலையிலே மட்டக்களப்பு மாவட்டம் மிக வறுமையான நிலையில் இருக்கும்போது இன்று அங்கு கூடிய மதுபான சாலைகள் உருவாகி இருப்பது அந்த மக்களின் வாழ்வாதாரத்தை மிக கூடுதலாக பாதிப்பை ஏற்படுத்தி கொண்டிருக்கின்றது. குறிப்பாக மாவட்டத்திலே கிட்டத்தட்ட ஒரு 20 மதுபான சாலைகள் இருக்கலாம், ஆனால் இப்போது 67 மதுபான சாலை இருக்கின்றது. ஒரு மாதத்திலே 400 மில்லியன் கிட்டத்தட்ட மதுபானத்துக்காக மட்டக்களப்பு மாவட்டத்திலே செலவிடப்படுகின்றது. ஆனால் மட்டக்களப்பு மாவட்ட அபிவிருத்திக்காக அங்கு வருகின்ற நிதி 360 மில்லியன், 400 மில்லியன் மதுபானத்தால் மாவட்டத்தில் இருந்து வெளியில் செல்கிறது. வீடுகள் தோறும் வறுமை நிலை, அந்த நிலையிலே மதுபான ரீதியாக மக்கள் பாதிக்கின்ற தன்மை மிக கூடுதலாக இருந்து கொண்டிருக்கின்றது. குறிப்பாக இன்று பாடசாலை மாணவர்கள் கூட இந்த மதுபானம் போதை வஸ்து என்பதற்கு அடிமையாகின்ற நிலை கூடுதலாக காணப்படுகின்றது. இது சார்பாக பல தடவை இந்த உயரிய சபையிலே நாங்கள் குரல் கொடுத்திருக்கின்றோம். அது சார்பான தீர்க்கமான நடவடிக்கைகள் இடம்பெறவில்லை. மட்டக்களப்பு மாவட்டத்திலே சுற்றுலாவுக்கான அபிவிருத்தி நடைபெறுகின்றது. சுற்றுலாவுக்கான விடுதிகள் பல உருவாக்கப்பட்டிருக்கிறது. அந்த விடுதிகளிலும் கூட மதுபான விற்பனைகள் இடம்பெறுகின்றது. அது தவிர 67 இருக்கின்றது. சிந்தித்து பாருங்கள், எவ்வளவு தூரம் வறுமையில் பாதிக்க இருக்கின்ற எங்கள் மக்கள் மதுபான நிலைமைக்கு ஆளானால் அவர்கள் நிலை என்ன என்று சிந்தித்து பாருங்கள். ஆகவே மீண்டும் மீண்டும் வலியுறுத்துகின்றோம், எங்களது மட்டக்களப்பு மாவட்டத்தில் இருக்கின்ற மதுபான நிலையங்களை குறைப்பதற்கு அரசாங்கம் நடவடிக்கை எடுக்க வேண்டும். அது தவிர நாங்கள் முன்பு பல தடவை இந்த பாராளுமன்றத்தில் குரல் எழுப்பி இருக்கின்றோம். எனது தொகுதியிலே, கல்குடா தொகுதியிலே, கும்புடுமுலை என்கின்ற பகுதியிலே ஒரு மதுபான உற்பத்தி தொழிற்சாலை கட்டப்பட்டு கொண்டிருந்தது. தற்போது அது நிறுத்தப்பட்டிருக்கிறது. ஆனால் அவர்கள் பூரணமாக கட்டி முடித்திருக்கின்றார்கள். அந்த மதுபான தொழிற்சாலையை கொண்டு வந்தவர் யார்? இந்த பாராளுமன்றத்திலே அடிக்கடி பேசப்படுகின்ற அர்ஜுன் அலோசியஸ் அவர்கள். அவர் இந்திய அரசாங்கத்தோடு சேர்ந்து இந்திய அரசாங்கத்தின் 200 ஒரு கம்பெனி, இந்திய நாட்டு கம்பெனி கிட்டத்தட்ட 230 மில்லியன் அங்கு பெற்றிருக்கிறார். 220 மில்லியன் அவர் போட்டிருக்கிறார். கிட்டத்தட்ட 450 மில்லியனில் அந்த கும்புடுமுலையிலே எதனால் தொழிற்சாலை என்கின்ற மதுபான தொழிற்சாலை உருவாக்கப்பட்டு கொண்டிருக்கின்றது. அது தற்காலிகமாக நிறுத்தப்பட்டாலும் தொடர்ந்தும் அது இயங்கலாம் என்ற சந்தேகம் மக்களிடம் இருக்கின்றது. இது சார்பாக தமிழ் மக்கள், முஸ்லீம் மக்கள், நாங்கள் மக்கள் போராட்டங்களை நடத்தி இருக்கின்றோம். மட்டக்களப்பு மாவட்டத்தின் மக்கள் பிரதிநிதிகள் கையொப்பமிட்டு கௌரவ ஜனாதிபதி அவர்களுக்கு நாங்கள் மகஜர் சமர்ப்பித்திருக்கின்றோம். அந்த தொழிற்சாலையை உடனடியாக மூடி அதை அந்த இடத்திலிருந்து அப்புறப்படுத்துங்கள் என்று சொல்லி, ஏனென்றால் ரகசியமாக கட்டி எழுப்பப்பட்டது. அர்ஜுன் அலோசியஸ் பற்றி இங்கு மத்திய வங்கியின் விவகாரத்தில் அழகாக பேசுகின்ற உறுப்பினர்கள் ஏன் அந்த எதனால் தொழிற்சாலை அந்த கும்புடுமுலையில் கொண்டு வந்திருக்கின்ற அந்த சம்பவத்தை கூட அலோசியஸின் செயற்திட்டத்தை அவர்கள் பேச தவறுகின்றார்கள் என்பது கேள்விக்குறியாக இருக்கின்றது. இன்று இந்திய அரசாங்கத்தின் அனுசரணையோடு அம்புலன்ஸ் வசதி, பிணியாளர் அம்புலன்ஸ் வசதி இங்கே ஏற்படுத்தப்படுகிறது. அது சார்பான பேச்சு இந்த பாராளுமன்றத்திலே இடம்பெற்று கொண்டிருக்கின்றது. ஆனால் அங்கு நாங்கள் பார்க்கும்போது மட்டக்களப்பு மாவட்டத்தில் இருக்கின்ற சில வைத்தியர்கள் அர்ஜுன் அலோசியஸின் ஆதரவை பெற்றுக்கொண்டு அவர் கட்டுகின்ற அந்த எதனால் தொழிற்சாலைக்கு ஆதரவாக விளம்பரங்களை ஏற்படுத்தி மக்களிடம் பிரச்சாரம் செய்கின்ற நிலைமையை கூட நாங்கள் கண்டோம். வைத்தியசாலையிலே தங்கள் கடமைகளை ஒழுங்காக செய்வதில்லை. ஆனால் அலோசியத்துக்கு பக்கப்பாட்டு பாடுவதற்கு சில வைத்தியர்கள் புறப்பட்டு இருக்கின்றார்கள். ஆகவே இதிலே நாங்கள் மிக கவனமாக இருக்க வேண்டும். கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, மாவட்டம் வறுமையில் கூடுதலாக இருக்கின்றது. ஆகவே அந்த மக்களின் வாழ்வாதாரம் கட்டி எழுப்பப்பட வேண்டும். ஆனால் அந்த மக்கள் மதுபானத்துக்கு அடிமையாகின்ற நிலைமையும் குடும்பங்கள் சீரழிகின்ற நிலைமையும் கூடுதலாக காணப்படுகிறது. அதனால் மிக தீவிரமாக நடவடிக்கை எடுத்து அங்கு இருக்கின்ற மதுபான சாலைகளை குறைத்து அத்தோடு அலோசியஸால் கொண்டு வரப்பட்டிருக்கின்ற அந்த அங்கு தாபிக்கப்பட்டிருக்கின்ற அந்த எதனால் ஃபேக்டரி என்று சொல்லப்படுகின்ற எதனால் தொழிற்சாலை, மதுபான தொழிற்சாலை உடனடியாக மூடப்பட்டிருப்பதோடு அப்புறப்படுத்தப்பட வேண்டும். அது அங்கு தேவையல்ல, அந்த மக்களுக்கு தேவையல்ல. அதைவிட விசேஷமாக பல தேவைகள் அந்த மாவட்டத்தில் இருக்கிறது. பல மக்களுக்கு வருமானத்தை ஏற்படுத்தக்கூடிய பல தொழிற்சாலைகளை நாங்கள் கொண்டு வரலாம். அங்கு மூடப்பட்டு சில தொழிற்சாலை இருக்கின்றது. வாழைச்சினை தேசிய கடதாசி கம்பெனி மூடப்பட்ட நிலையில் இருக்கின்றது. அதனை கட்டி எழுப்புங்கள் என்று இந்த நாட்டின் பிரதமரோடு பல தடவை பேசியிருக்கிறோம். அவருக்கு கடிதம் கொடுத்திருக்கின்றோம். ஆனால் 5 கேட்டு 500 விட்ட நிலைமையாக இருந்து கொண்டிருக்கின்றது. அவ்வாறு 3000 பேர் தொழில் செய்கின்ற அந்த தொழிற்சாலையை கட்டி எழுப்பாது அலோசியஸ் போன்றவர்கள் கொண்டு வருகின்ற அந்த எதனால் தொழிற்சாலைக்கு ஐக்கிய தேசிய கட்சி அரசாங்கம் மறைமுகமாக ஆதரவு கொடுத்திருப்பதை இந்த சபையிலே நாங்கள் வன்மையாக கண்டிக்கின்றேன். இது ஐக்கிய தேசிய கட்சி அரசாங்கத்தின் ஆதரவோடு தான் வந்தது. ஏனென்றால் அந்த தொழிற்சாலையை கட்டுவதில் அந்த பிரதிநிதிகள் சிலர் ஒத்துழைப்பாக நின்றார்கள். ஆகவே இது சார்பாக தீவிரமான விசாரணையும் எடுக்கப்பட வேண்டும். ஏனென்றால் அந்த மக்கள் பாதிக்கப்பட்டமை அந்த தொழிற்சாலையால் ஏற்படுத்தப்பட்டு கொண்டிருக்கிறது. அதற்கு இந்த சபை பூரண ஆதரவை தந்து அந்த தொழிற்சாலையை தொடர்ந்து இயக்காத வண்ணம் மூடி இருப்பதற்கு உதவி செய்ய வேண்டும், அப்புறப்படுத்தப்பட வேண்டும். இந்த கௌரவ உள்நாட்டு அலுவல் அமைச்சர் கூட இருக்கின்றார். அவர் ஐக்கிய தேசிய கட்சி அரசாங்கத்தின் முக்கிய பிரதிநிதி ஒருவர். ஆகவே அவர் முக்கியமாக அரசாங்கத்துக்கு இதனை சொல்ல வேண்டும் என்று இந்த சபையிலே நான் கேட்டுக்கொள்கிறேன். என்றால் உங்கள் மீது நாங்கள் நல்ல நம்பிக்கை வைத்திருக்கின்றோம். அந்த மக்கள் மதுபானத்தால் கூடுதலாக பாதிக்கப்பட்டு கொண்டிருக்கும் நிலையில் அலோசியஸின் தொழிற்சாலை அங்கு தொடர்ந்து உருவாவதற்கு அனுமதிக்க முடியாது. அதே நேரத்தில் வாழைச்சினை தேசிய கடதாசி கம்பெனி விரைவாக கட்டி எழுப்பப்பட வேண்டும். அதற்கான முதலீட்டாளர்களை நாங்கள் பெற்றுத்தர தயாராக இருக்கின்றோம். அதன் மூலம் அந்த மக்களின் வாழ்வாதாரத்தை மேம்படுத்துவதற்கு நடவடிக்கை எடுக்கப்பட வேண்டும். அது சார்பாக கௌரவ பிரதமர் அவர்களுக்கும் நீங்களும் ஆலோசனையை தெரிவித்து எங்களது அந்த தொழிற்சாலை இயங்குவதற்கு, அதாவது தேசிய கடதாசி ஆலை இயங்குவதற்கு உதவ வேண்டும் என்று கேட்டு எனது உரையை நிறைவு செய்கின்றேன். நன்றி.
சுதி மீளங்கட்ட சிட்னி ஜெயரத்ன மந்திரித்துமா ஒவ்வொரு வினாடி தாயக காலியாக்தி
கரு மூலாசன அருட மந்திரித்துமணி அது விசேஷம் தகனமே அணுவ சுயசரிய கிலான் சேவே கன அது விசேஷம் மே பார்லிமெண்ட் வேதி கதாபாட்ட லக்குனா மூலாசன அருட மந்திரித்துமணி அது மே சேவாவ மே வெனக்கொட்ட லங்காவே දිස්ත්‍රික්ක 6ක ක්‍රියාත්මක වෙනවා මේ වෙනකොට ඉදිරියේදී තව දිස්ත්‍රික්ක ගණනාවකට මේ සේවාව ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ගරු අග්‍රාමාත්‍යතුමාට විශේෂයෙන්ම ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමා හැටියට එතුමා මේ වැඩසටහන විශේෂයෙන්ම ගරු අමාත්‍ය හර්ෂ සිල්ලමැතිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මක කරා. අපිට මතකයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරනකොට විවිධ චෝදනාව. විවිධ චෝදනා එල්ල වුණා. අපේ කෘෂිකර්ම අමාත්‍යතුමා කිව්වා වගේ මේ වැඩසටහන ගේනකොට ආපු චෝදනා තමයි ඉන්දියාවේ ඉල්ලීමට නැත්තම් ඉන්දියාව තව මොනවා හරි බලාපොරොත්තු ඇතුව අපිට කරන අපිට දෙන අල්ලසක් හැටියට මේ හුඟක් අය දැක්කා. නමුත් අපි පහුගිය කාලෙදි දැක්කා මේ ගිලන් රථ සේවාව මගින් ඉටු වෙච්චි සේවාව. විශේෂයෙන්ම මේ ගැන විශේෂයෙන්ම කතා කර අපි දැක්ක මාධ්‍යයට ඇවිල්ලා මේ ගිලන් රත සේවාවේ මේ ලබා සේවාව ලබාගත්තේ අය ඒ ගැන බොහොම ගුණාත්මක ආකාරයට කතා කරපු දේවල්. අර අපේ අපිට මතකයි අපේ උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමා කිව්වා මේකත් එක්කම ඉන්දියාවයි ලංකාවයි යා කරන අර හනුමා පාලම හදලා ඊට පස්සේ එතනින් පස්සේ ඉන්දියාවෙන් රෝත්තු සේවය ඇවිල්ලා ඉන්දියාවට මේ ලංකාව පාවලා දෙන වැඩසටහන් ගැන කතා කරා. අපි බොහොම ගාර අපේ කෘෂිකර්ම ඇමතුමා කිව්වා වගේ බොහොම ගෞරවාන්විත විදිහට අපිට මතකයි පසුගිය කාලයේ 80 දශකයේ මේ රටේ ත්‍රස්තවාදී යුද්ධය තියෙන කාලයේදී විශේෂයෙන්ම ඉන්දියාව අපේ රටේ අපේ තරුණයෝ දහස් ගාණක් යුද පිටියේදී මිය යනකොට ඒ වෙනුවෙන් බෙල්ල දුන්නා ඉන්දියාව ඇවිල්ලා අපිට මතකයි. හැබැයි අද මේ ඒ වෙලාවේ ඒ සමහර ඒ ගැන ත්‍විචනේ තිබුණා. ඒ ඉන්දියාව ඇවිල්ලා ඒ කරපු වෙලාවේ අපිට ඒ වෙලාවේ අපිට අපේ සන්නද්ධ හමුදාව තිබුණේ නැහැ වොමනා ප්‍රමාණය. අපේ සන්නද්ධ හමුදාවට අවශ්‍ය අවි ආයුධ තිබුණේ නැහැ. ඉන්දියාව මට මතක හැටියට ඉන්දියාවේ හමුදා භටයෝ 1500කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ යුද්ධය වෙනුවෙන් ජීවිතේ දුන්නා. ඒ ජීවිතේ දීලා ඉන්දියාව ලොකු කාර්යයක් කරා. ඒ වගේම ඉන්දියාව ආණ්ඩුව අපි තරහ කරගත්තාට පස්සේ ඒකේ අනිත් පැත්ත අපිට වුණා. ඒක නිසා විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා ඉන්දියන් ආණ්ඩුවට. අදත් විවිධාකාර දැන් අද උතුරු නැගෙනහිර ප්‍රදේශය ගත්තොත් ඒ ප්‍රදේශයේ පුනරුත්ථාපන කටයුතු කරන්න. උතුරු නැගෙනහිර යුද්ධේ කාලේදී තිබිච්චි රේල් පාර දුම්රිය මාර්ගය විනාශ වෙලා තිබ්බේ. ඉන්දියන් ආණ්ඩුව තමයි ඒ දුම්රිය මාර්ගය ඉදිකරන්න අපිට ආධාර දුන්නේ. ඒ වගේම ඒ ප්‍රදේශයේ යුද්ධෙන් විනාශ වෙලා ගියපු නිවාස ඉදිකරන්න අදත් ඉන්දියන් ආණ්ඩුව අපිට උදව් ලබලා දෙනවා. හැබැයි මේක විවිධාකාර විදිහට විවේචන ඉදිරිපත් කරන අපේ එහා පැත්තේ ඉන්න අපේ සහෝදර මන්ත්‍රීතුමාලා විශේෂයෙන් මේ ගැන විවිධ විවේචනාත්මක දේවල් ඒගොල්ලෝ දේශපාලන පැවැත්ම වෙනුවෙන් හදාගෙන තියෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ සුවසැරිය මේ ගිලන් රථ සේවය අද ඉතාම ජනප්‍රිය සේවයක්. අපි ගරු ඇමතුමාගෙන් ඉල්ලනවා අනිකුත් දිස්ත්‍රික්ක විශේෂයෙන්ම අපේ පොළොන්නරුව, අනුරාධපුර, මඩකලපුව, ත්‍රිකුණාමල වගේ, මන්නාරම් වගේ දුෂ්කර දිස්ත්‍රික්ක තුලත් මේ ගිලන් රථ සේවාව ඉදිරියට ක්‍රියාත්මක කරන්න. මෙහි අඩුපාඩු ගැන කතා කරනවා. දැන් මේ ගිලන් රථ සේවයෙන් ඇවිල්ලා මේ ගිලන් රථ සේවයේ නිරත වෙන රියදුරෝ සහ ඒ උපස්ථායක එහි ඉන්න අයට තියෙන ඒ දැනෙන දෙයට වැඩිය මං හිතන්නේ අපේ මන්ත්‍රීතුමාලා මේ අඩුපාඩු ගැන කතා කරනවා. මේ අය ඒ අය බොහොම හොඳට මේ සේවය කරනවා. දැන් අපි විශේෂයෙන් බැලුවොත් අපේ රටේ සෞඛ්‍ය ගැන අපි අද අපේ සෞඛ්‍ය සේවය ගැන සන්තෝෂ වෙනවා. මොකද අපි බෙහෙත් මිල අඩු කරලා අපිට මතකයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, සාමාන්‍යයෙන් අවුරුද්දේ මාර්තු මාසේ අප්‍රේල් මාසේ වෙනකොට පළාත් සභාවල එහෙම නැත්නම් රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙන් කරන මුදල් ඉවරයි බෙහෙත්වලට. සාමාන්‍යයෙන් පාමසියේ වෛද්‍යවරයා මේ රෝහලේ බෙහෙත් ඉවරනකොට පාමසියට ගිහිල්ලා බෙහෙත් ටික ගන්න ඕන. රෝහලේ බෙහෙත් ටික නැහැ. අද එවැනි තත්ත්වයක් ඇති වෙලා නැහැ. අද රෝහල්වල අවශ්‍ය බෙහෙත් ටික තියෙනවා. මොනවද? පළාත් සභාව නැතුණාට සේවාව ක්‍රියාත්මක වෙනවා. පළාත් සභාව නැතුණාට සේවාව ක්‍රියාත්මක වෙනවා. පළාත් සභාවෙන් වැඩක් නැහැ. මේට ඉස්සර වෙලා පළාත් සභාව ආවේ 88න් පස්සේ. 88ට ඉස්සෙල්ලා පළාත් සභාව ක්‍රියාත්මක වෙන්න ඉස්සෙල්ලා මධ්‍ය මණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙච්ච පාලනයක් තිබුණා. පළාත් සභාව ඇවිල්ලා තව අවුරුදු 25ක් නැහැ. ඊට ඉස්සෙල්ලා මේ රට තිබුණා. ඊට ඉස්සෙල්ලා මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව තිබ්බා. හරිද? නිදහස් සෞඛ්‍ය සේවාව තිබ්බා. පළාත් සභාවෙන් ඉස්සර වෙලා. හැබැයි අද පළාත් සභාව නැති
වුණා.
අද ඒ කටයුතු කරගෙන යනවා. අද රෝහල් වලින් දැන් අද අක්ෂිකාච නොමිල ලබා දෙනවා. ස්ටෙන්ත් එක දෙනවා බොහොම අඩුවට. රෝහල් වල තියෙන සේවය වෙනදාට වැඩිය රෝහල් වල පහසුකම් ඇති වෙලා තියෙනවා. ඒකනිසා මම ස්තුති. පොළොන්නරුව නෙමෙයි ලංකාවේ හැමතැනම විශේෂයෙන්ම ලංකාවේ හැමතැනම නිදා සෞඛ්‍ය සේවාව වෙනදට වැඩිය හොඳට ලැබෙනවා. ගරු මුලස්තරාරුවට මන්ත්‍රීතුමනි, එවනම් මගේ කාලය අවසන්. විශේෂයෙන්ම සුවසැරිය ගිලන් රථ සේවය අපිට ලබා දීම පිළිබඳ ඉන්දියන් ආණ්ඩුවට, ඉන්දියන් ජනතාවට, ඒ වගේම ඉන්දියාවේ සියලු දෙනාටම ගෞරවපූර්වක ස්තුතිවන්ත වෙමින් අපේ මේ සේවාව අපේ රට ලබා ගන්නට කටයුතු කරපු ගරු අගමැතිතුමාට, ඒ වගේ මේ ක්‍රියාත්මක කරන හර්ෂ සිල්වා ගරු ඇමැතිතුමාට මම ස්තුතිවන්ත වෙමි. මම නිහඬවෙනවා. ස්තුති.
ස්තුති. මේ ළඟට දිලුම් අමනුගම මන්ත්‍රීතුමා. ඔබතුමාට විනාඩි 14ක් කාලයක් තියෙනවා.
රෝ මූලසුන් රෝඩ් මන්ත්‍රීතුමනි, කාලය ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. වගේම අපි සියලුම මන්තුමන්ලා පවසපු ආකාරයට මේ වැඩසටහන පිළිබඳව අපේ ගැටලුවක් ඇත්තේ නැහැ. මේ වැඩසටහන අපිට කලින් කතා කරපු අපේ කෘෂිකර්ම ඇමතුමත් දිගින් දිගටම අපිට චෝදනා කෙරුවට අපිට ඕනෙ තරම් හැකියාව තියෙනවා. ආණ්ඩුව වුණත් හොඳ වැඩක් කරනවා නම් එය පිළිගන්න. අපි හැමදේම අසුභවාදී ලෙස දකින කණ්ඩායමක් නෙමෙයි. එනිසා මේ වැඩසටහන හොඳ වැඩසටහනක්. ඉදිරියේදී ප්‍රශ්න ගැටලු මතු නොවන ආකාරය එය පවත්වාගෙන යෑමේ වගකීම රජයට තියෙනවා කියන කාරණේ අපි මතක් කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම ඊට අමතරව සෞඛ්‍යයට අදාළව මේ වෙනකොට උද්ගත වෙලා තියෙන බරපතල තත්ත්වයක් රටේ රෝහල් බොහොමයක, විශේෂයෙන් මහනුවර රෝහලෙත් මේ අක්ෂී කාච නොමිලේ රජය විසින් ලබා දෙන්න වැඩසටහනක් ආරම්භ කෙරුවා. ඒක එහෙම ලබලා දෙනවා නම් ඒ පිළිබඳව ගැටලුවක් ඇත්තේ නැහැ. ඒක ඊටාම හොඳයි. හැබැයි දැන් මතුවලා තියෙන ප්‍රායෝගික ගැටලුව තමයි, මතුවලා තියෙන ප්‍රශ්නේ තමයි, දිනපතාම අද දීර්ඝ ලයිස්තුවක් ගොඩ ගැහිලා තියෙනවා. ඒ ඇසේ සුද ආපු රෝගීන් ත දීර්ඝ කාලයක් ඒ සැත්කම් නොකර බලාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අද පෞද්ගලිකව ඒ අයගේ මුදලින්වත්, ඒ අයගේ කැමැත්ත තිබුණටවත් අද ඒ අක්ෂිකාච දාගන්න ක්‍රමවේදයක් නැහැ. ඒ වගේම තමයි හදපු නව නීතිය නිසා මෙතෙක් නොයෙකුත් දානපති සමාගම් විසින් නැත්නම් රාජ්‍ය නොවන සංවිධාන විසින් ඒ අය මේ කාච මිලදීලා අරගෙන ඒ දුප්පත් ජනතාව වෙනුවෙන් සැත්කම් ක්‍රියාත්මක කෙරුවා. සුද ඉවත් කරලා ඒ කාච බද්ධ කිරි. අද මේ නීතිය තුළ ඒකත් අද අතර වෙලා තියෙනවා. එතකොට අද නොමිලේ මේක ලැබෙන තුරු දීර්ඝ කාලයක් ඒ ලයිස්තුවල රැඳී සිටීම නිසා ඒ සමහරක් රෝගීන්ගේ ඇස් නැවත සැත්කම් කිරීමෙන් හෝ නිවැරදි කළ නොහැකි තත්ත්වයට පත්වෙමින් පවතින. දැන් මම ඊයේත් බැලුවා, අදත් මං කතා කරලා බලපුවාම ඊයේ දිනෙත් මහනුවර මහරෝහලේ දවස් දෙකක් නතර කරගෙන හිටපු රෝගීන් විශාල ප්‍රමාණයක් ඊයේ ආපහු ගෙදර ඇරියා. මොකද කාච නැහැ ඒක. අදත් අපි බලපුවාම අදත් රෝගීන් ප්‍රමාණයක් යවන්න සිද්ධ වෙලා තියෙනවා. වෛද්‍ය කාර්ය මණ්ඩලයට දොස් කියලා ඒකේ ඇති වැඩක් නැහැ. නමුත් මේ අඩුපාඩුව නිසා, ඒ නිසා අපි රජයෙන් ඉල්ලන්න ඕනේ සමහරක් ඒ හොඳ අරමුණෙන් වෙන්න පුළුවන් ඒව ආරම්භ කරන්න. හැබැයි රජය හරහා 100%ක් ඒක කාර්යක්ෂමව කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අද මතුවලා තියෙනවා. ඒ වගේම අපි ඉල්ලනවා අද සෞඛ්‍ය අමාත්‍යතුමා නැති වුණත් හර්ෂ අමාත්‍යතුමා මෙතන ඉන්න නිසා ඒ පණිවිඩේ ලබලා දීලා ඔබතුමත් පුළුවන් නම් මැදිහත් වෙන්න. අඩුම තරමේ අර නොමිලේ ඒ කාච ලබලා දෙන අය, නොමිලේ ශෛලකර්ම වලට ඒ කාච ලබලා දෙන ආයතනවල ඒ කාච ලබලා දීමේ අවස්ථාව උදා කරලා දෙන්න. මම පහුගිය වතාවකදීත් සෞඛ්‍ය අමාත්‍යාංශ මේ මේ විෂයක් යටතේ රාජිත සේනරත්න ඇමතුමාගෙන් ඉල්ලීමක් කෙරුවා මේක නිවැරදි කරන්න කියන කාරණය. එතුමා සඳහන් කෙරුවා ඒක කරන බව. නමුත් මේ දක්වා ඒක කරන්න නොහැකි වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී එතුමා කිව්වේ ඒ මොහොතේ ගෙන්නපු කාච පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, මේක අපි නිවැරදි කරනවා, මොකද කොටසක් රිටර්න් කරන්න උනායි. හැබැයි අද අවුරුදු එකහමාරක් වෙනවා දැන් මේ වැඩපිළිවෙල ගෙනල්ලා. අවුරුදු එකහමාරක් තිස්සේ රෝගීන් සැත්කම් වලට භාජනය නොකර ගෙවල් වලට යවන්න සිද්ධ වෙලා තියෙනවා. මම කතා කරන්නේ මහනුවර. ඉතින් මහනුවර විතරක් වෙන්න බෑ මේක වෙන්නේ. මං හිතන්නේ හැමතැනම මේ ආකාරය තමයි සීදුවේ අක්ෂිරෝහලෙත් මෙතුමා සඳහන් කරනවා ඒ ගැටලුව තියෙනවා කියන කාරණේ. ඒ නිසා මෙය නිවැරදි කරන්න ඔබතුමන්ලා මැදිහත් වෙන්න කියන කාරණේ ඔබතුමාලගෙන් ඉල්ලන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි අපේ ඇමතුමා කියපු ආකාරයට ඉන්දියාව පිළිබඳව අපේ එහෙම ලොකු බයක් ඇත්තේ නැහැ. නමුත් එතුමා කතා කරුවා සිංගප්පූරු ගිවිසුම පිළිබඳව. එතුමාගෙන් ජනතාව සහ මාධ්‍ය ආයතන ප්‍රශ්න කරනවා මේ ගිවිසුමේ තියෙන්නේ මොකද්ද කියලා. මම හිතන්නේ ඇයි එහෙම ප්‍රශ්න කරන්න හේතුව? එහෙම ප්‍රශ්න කරන්න හේතුව තමයි අඩුමතරමේ අපිටවත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයටවත් නොදන්නවා, රටේ සිටින ජනතාවටත් නොදන්නවා. හොර රහසේ මේක අස්සන් කිරීම තමයි අද මාධ්‍ය ආයතන හෝ වෙනත් කවුරු හරි ප්‍රශ්න කරනවා නම් මේක ප්‍රශ්න කරන්න හේතු වෙලා. අපි අහන්න කැමති මේ කියන විදිහේ අයහපත් දේවල් ඒ ගිවිසුමේ නැත්තම් ඔබතුමත් මං හිතන්නේ මේක පිළිබඳව දන්නවා. එහෙම ගැටලුකාරී තත්වයක් නැතිනම් එහෙනම් අපිට හංගන්න තියෙන හේතුව මොකක්ද? මාධ්‍ය ආයතන වලට හංගන්න තියෙන හේතුව මොකක්ද? නැත්තම් මේ සියලු අනපනත් සම්මත කරන මේ පාර්ලිමේන්තුවට මේ ගිවිසුම විතරක් හංගන්න හේතුව මොකද්ද? එහෙම අයහපත් කාරණා නැත්තයි, අයහපත් කාරණා නැතිනම් කරන්න තියෙන්නේ ඒ කාරණා අස්සම් කරන්න කලින් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුවා නම් අපි දන්නේ නැහැ කැබිනට් මණ්ඩලයටවත් ඉදිරිපත් කෙරුවද කියලා අපි දන්න තරමට නැහැ කියලා තමයි අපිට ආරංචිය තියෙන්නේ. ඉතින් ඒ හරහා අපි සියලු දෙනාටම කරුණු දැනගන්න තිබුණා. එතුමා කිව්වා එක්ටා කිවිසුමක් අස්සම් කරනවායි කියලා අපි කෑ ගැහුවයි කියලා. ඒක අස්සම් කෙරුවේ නැහැයි කියලා එතුමා කියනවා. හැබැයි මේ අස්සම් කරපු සිංගප්පූරු කිවිසුම හරහා අස්සම් කරපුවාම එක්ටා කිවිසුම අස්සම් කරන්න ඕනේ වෙන්නේ නැහැ. මොකද ඒ හරහා සිංගප්පූරුව හරහා ඒ සියලු ව්‍යාපාරිකයන්ට ලංකාවට ඇතුළත් වීමේ වරප්‍රසාදය ලැබලා දීලා තියෙනවා. අපි දන්න තරමට අපි හොයාගෙන තියෙන විස්තර අනුව ඒ ගිවිසුමෙන් අපිට ඇති ලාභයක් නැහැ. මොකද ඒකේ තියෙන්නේ අපි එහෙට යවන භාණ්ඩ තීරුබදු වලින් නිදහස් කරලා කියලා. හැබැයි දැනටත් අපි යවන සියලුම භාණ්ඩ තීරුබදු වලින් නිදහස්. හැබැයි ඒ අයට ඒ නිදහස භුක්ති විඳීමේ හැකියාව තියෙනවා. අපි හොයාගෙන තියෙන කරුණු අනුව මේ ගිවිසුම හරහා ඒ අයට රජයේ ඉඩම් අපිට ලබලා දීලා ඒ අය ආයෝජකකින් හැටියට ගෙන්න ගන්න පුළුවන්. නමුත් අපිට ඒ රජයේ ඉඩම් සම්බන්ධව කටයුතු කරන්න බෑ සිංගප්පූරු රාජ්‍යයත් එක්ක. අපිට කටයුතු කරන්න පුළුවන් පුද්ගලිකාංශයේ ඉඩම් එක පමණයි. හැබැයි සියලු දෙනා දන්න පරිදි ඒ රටේ 90%ක් විතර ඉඩම් රජයේ ඉඩම් හැටියට තමයි පවතින්නේ. ඒ නිසා මේක හරහා සකස් කරලා තියෙන ව්‍යුත කරලා තියෙන දොර අර මෙතුමා කිව්ව පාලම කියපු තැනින් හදලා නැහැ. හැබැයි වෙන තැනකින් පාලම හදලා තියෙනවා. පාලම හදලා තියෙනවා සියලු දෙනාට පාර්ලිමේන්තුවට සහ සියලු දෙනාට කොළේ වහලා. කෙලින්ම අර හදන්න ගිය තැනින් අපි කියපු තැනින් හදන්නේ නැතුව සිංගප්පූරුව හරහා පාලම හදලා අද මේ රටේ ඉන්න දේශීය ව්‍යාපාරිකයින් සමහරක්කට නොයෙකුත් වෘත්තීන් වල යෙදෙන අයට තර්ජනයක් ඇතිවීමේ අවදානමක් උදා වෙලා තියෙනවා. මම හිතන්නේ අපි මෙහෙම කතා කරන්න හේතුවත් මේකේ සියලු කරුණු අපිට අනාවරණය නොකිරීම. ඔබතුමාලත් මං හිතන්නේ සමහර මං තුමාලා දන්නේ නැහැ. ජනාධිපතිතුමා දන්නෙත් නැහැ මං හිතන්නේ. දන්න තරමට ඒක පත්‍රයේ දැම්මුත් එතුමා දැනගයි අපි සාකච්ඡා කරලා කරනකොට අපි වාර්තාකාර මහතුරු දැම්මට පස්සේ. හැබැයි ඔබතුමන්ලා යුතුකමක් සහ වගකීමක් මේ රටේ ජනතාව සහ ව්‍යාපාරිකයන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න. මොකද මේ වගේ යම් යම් කාරණා සඳහා අනිත් කාරණේ තමයි ඒකේ පාලම අපි හදලා තියෙනවා කියලා අපි කියන්නේ. ඒකේ තියෙන ආකාරයට සිංගප්පූරුවේ පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙකුට සියලුම මේ ගිවිසුමේ තියෙන වරප්‍රසාද භුක්ති විඳින්න පුළුවන්. සිංගප්පූරුවේ පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක් වෙන එක ඒ හැටින් අමාරු නැති බව අපි සියලු දෙනා දන්නවා. එතකොට එක්ටා ගිවිසුම අස්සම් කෙරුවේ නැති වුණත් සිංගප්පූරු ගිවිසුම හරහා ඒ එක්ටා ගිවිසුම හරහා කරන්න බලාපොරොත්තු වෙච්ච බහුතරයක් දේවල් කිරීමේ හැකියාව මේ වෙනකොටත් ඔබතුමන්ලා උදා කරලා තියෙනවා සිංගප්පූරු ගිවිසුම හරහා. හැබැයි කනගාටුවට කාරණේ තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාට සහ 225ටම නෙමෙයි අස්සම් කරපු කීප දෙනා දන්නවා ඇති. නමුත් පාර්ලිමේන්තුවේ බහුතරයකටත් රටටත් මාධ්‍යටත් සියලු දෙනාටම කොලේ වහලා මේක ඉදිරිපත් කරන්න හේතු වුණේ මේකේ සමහරක් විට බොහොම පැහැදිලිව අයහපත් කාරණා තියෙන නිසා කියන කාරණේ මතක් කරන්න අවශ්‍යයි. ඒ නිසා ඊට වැඩිය දීර්ඝව මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බෙහෙත් ගැන අපේ ඇමතුමා කතා කරු. නොයෙකුත් බෙහෙත් වර්ගවල කීපයක මිල අඩු කෙරුවා. ඒක බොහොම පැහැදිලිව හොඳ දෙයක්. හැබැයි ඒක හරහා තවත් ප්‍රශ්න කීපයක් උද්ගත වෙලා තියෙනවා. අද අර මෙතුමා කියපු ආකාරයට සමහරක් මේ බෙහෙත් ගෙන්වන ආයතනවලට ඒ ඔරිජිනල් එක ඔරිජිනල් බෙහෙත ඒ මිලට ලබා දීමට නොහැකි තත්ත්වයක් තියෙනවා. ඒක ගන්න බැරි කෙනාට ලාභයක ගන්න පුළුවන් ඒක වෙනම කතාවක්. හැබැයි අඩුම තරමේ ගන්න පුළුවන් කෙනාට ඒ ඔරිජිනල් බ්‍රෑන්ඩ් එක ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. මම දැක්ක එක දවසක් ඔය මූලාසනේ ඉඳ ගන්න අපේ දිස්ත්‍රික්කයේ ඊයේ පෙරේද ඇමතුමා වෙච්ච ලකී දාවදන මැතුමා මාත් යම් බෙහෙත් වගේ ගන්න ගිය වෙලේ ඒ ෆාමසියට ඇවිල්ලා බොහොම අසරණ තත්ත්වෙට එතුමත්පත් වුණා. මොකද එතුමගේ ඔරිජිනල් එකක් ගන්න තිබුණේ නැහැ ඒ වෙලාවේ. මේ මිලට ලබා දෙන්න බැරි නිසා ඒවා ඒ ආයතන වලින් නතර කළා තිරයි. ඒ නිසා ඔබතුමාලගෙන් අපි මේක කියන්නේ විවේචනාත්මකවත් නෙමෙයි. ඒ හොඳ කොටස වගේම ඉතුරු කොටස ගැන අවධානය යොමු කරලා මේවා නිවැරදි කරන්න කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් විශේෂයෙන්ම නැවත වාර අදින මේ ක්‍රියාත්මක වෙන අද ගෙනත් තියෙන ඒ පදනම පිහිටුවීම සහ ඒ වැඩසටහන පිළිබඳව අපේ සතුටක් තියෙනවා කියන කාරණේ මතක් කරමින් හර්ෂ සිල්වා මැතිතුමාගෙන් එක ඉල්ලීමක් කරන්න ඕනේ. අපි දන්න තරමට මේ ගිලන් රථවලට ලැබිලා තියෙන උපදෙස් තමයි ළඟම තියෙන රෝහලට ගෙනියන්නේ යම්කිසි හදිසි අනතුරක් වෙච්ච වෙලාවට. හැබැයි ඔබතුමාලා අපි සියලු දෙනා දන්නා පරිදි සමහරක් පැතිවල ළඟම තියෙන රෝහලට ගෙනිච්චාම ඒ රෝගියාගේ අවසානය තමයි එතන ඉවර වෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳවත් අඩුම තරමේ ළඟම තියෙන ක්‍රියාත්මක වෙන රෝහලට ලයිස්තුවේ රෝහල් තිබුණාට හුඟක් ඒ වගේ බෙහෙත් නැහැ, වෛද්‍යවරු නැහැ. එහෙම තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඔබතුමාලා මේකත් නිවැරදි කරලා අඩුම තරමේ ළඟම තියෙන මූලික රෝහල හෝ නැත්නම් අඩුම තරමේ වෙන මොකක් හරි ක්‍රමවේදයක් හොයාගෙන ළඟම තියෙන ක්‍රියාත්මක රෝහලට ගෙනියලා ඒ ජීවිතය බේරගන්න පුළුවන් තත්ත්වයේ වැඩපිළිවෙලක් යොදන්න කියන ඉල්ලීම කරමින් කාලය ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙමි. මගේ කතාව අවසන්යි.
ඔව් අමුණුගම මන්ත්‍රීතුමා, ඒක හරි ළඟම තියෙන රෝහල කිව්වහම ඒ සෞඛ්‍ය තත්ත්වයට ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන් ළඟම තියෙන රෝහල. එතකොට ඒක කොම්ප්ලිකේටඩ් ප්‍රශ්නයක් නම් ඒ අවශ්‍ය තැනට ගෙනියන්න ඕනේ. ළඟම තියෙන රෝහල පහු කරලා තව රෝහලකට යන්න සිද්ධ වෙයි, ප්‍රශ්නේ අනුව තමයි ඒ රෝහල තෝරගන්න.
ඒක ඇමතුමා එහෙම වෙලා නම් දැන් හොඳයි. නමුත් කලින් තිබුණ තත්ත්වේ ඒ ඒ පැතිවලට ඒ අයට තියෙනවා ළඟම රෝහල මොකද්ද කියලා. සමහරක් වෙලාවට ඒ රෝහල් ක්‍රියාත්මක නැහැ. ඒ කියන්නේ රෝහල නමට තියෙනවා හෙදියෝ දෙන්නෙක් ඉන්නවා, සමහරක් විට වෛද්‍යවරයා නැහැ, සමහරක් ඒවා පළාත් සභා සතු රෝහල්. එතකොට එහෙම තැන්වලදී තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් එහෙම තැනදී මං හිතන්නේ දැන් මේක සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ නැති නිසා එහෙම අවස්ථාවකදී කවුද ඒ තීන්දුව ගන්න, ඒ රියදුරාට ඒ තීන්දුව හෝ කාටරි ගන්න පුළුවන්ද කියන කාරණේ තමයි ප්‍රශ්නේ
තියෙන්නේ. මන්ත්‍රීතුමා ඒ තීරණය ගන්නේ මේ කමාන්ඩ් ඇන්ඩ් කන්ට්‍රෝල් සෙන්ටර්ගෙන්. කමාන්ඩ් ඇන්ඩ් කන්ට්‍රෝල් සෙන්ටර්කට මේ රෝගියා ඇම්බුලන්ස් එකට දාගත්තාම ඔටෝමැටිකලි කනෙක්ට් වෙලාමයි තියෙන දිගටම. එතකොට එතන වෛද්‍යවරු ඉන්නවා. එතකොට ඒ ප්‍රශ්නෙට කොම්ප්ලෙක්සිටිකට අනුව ඒගොල්ලන්ට උපදෙස් දෙනවා මෙතනට ගෙනියන්න එපා, මෙන්න තැනකට ගෙනියන්න කියලා. මුලදී මම ඔබතුමා කියන දේ පිළිගන්නවා. අපිත් මේක ගොඩක් ටීතින් ප්‍රොබ්ලම්ස් තිබුණා පළවෙනි පාර පටන් ගත්තේ. දැන් වෙනකොට ඒ ප්‍රශ්න අපි ගොඩක් දුර නිරාකරණයගෙන යනවා. බොහොම ස්තුතියි.
සුදි මීළඟට KK පියදාස මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා. ඊට පෙර මූලාසනෙට ගරු වෛද්‍ය දුස්ථා විජේමාන මන්ත්‍රීතුමා.
ලස්ම ගරු මන්ත්‍රීතුමියනි, ගරු අග්‍රාමත්තුමාගේ අමාත්‍යංශ යටතේ මේ රටට ලැබුණු ඉන්දියානු ආධාරයටදී ලැබෙන සුවසරිය පදනම සංස්ථාගත කිරීම සම්බන්ධව වචන කිහිපයක් කතා කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම මෙම පදනම හරහා මේ රටට විශාල සේවයක් පහුගිය කාලය තුල ලබා දුන්නු වැඩපිළිවෙල අනුව මේක තව පුළුල්ව කිරීමට අපේ ගරු හර්ෂ සිල්වා ඇමතුමා බාරව කටයුතු කරනවා. පහුගිය කාලය තුල මේ රටේ විශාල සේවාවක් මේ දකුණු පළාතෙත් පස්සාහිර පළාතෙත් වුණා මේ පදන බහරහා. මේ 19-90 සේවය තුළින් හැකියා ප්‍රමාණිකුත් තරුණ තරුණියන්ට ලැබුණා. ඒ වගේම විශාල දුප්පත් අහිංසක ජනතාවට යමක් කර කියාගන්න බැරි අයට ගමේ ගම්පලාත්වල අයටත් විශාල සේවාවක් වුණා. ඉතින් මේක තව පුළුල්ව ඉදිරියේදී දිවයින පුරාම ක්‍රියාත්මක කරන්න මේ පදන මහරහා බලාපොරොත්තු වෙන බව සඳහන් වෙනවා. ඒ විශේෂයෙන්ම කියන්න ඕන දැන් මධ්‍යම කඳුකරේ නුවරළි දිස්ත්‍රික්කය වගේ පළාත්වල මාතලේ දිස්ත්‍රික්කය වගේ පළාත්වල මේක ඉතාල ඉක්මනින් ආරම්භ කරන්න කියලා මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම දැන් නුවරළි දිස්ත්‍රික්කය ගත්තම නුවරළි දිස්ත්‍රික්කයේ දැන් මස්කලිය වැතිර කොට්ටාසය වගේ වගේ නුවරළි කොට්ටාසය ගත්තම මස්කලිය වැතිර කොට්ටාසය පොලිස් ස්ථාන 8ක් තියෙනවා. පොලිස් ස්ථාන 8ක් තියෙනවා, විශාල බල ප්‍රදේශයක්. නමුත් එක ප්‍රාදේශීයක් කොට්ටාසියයි. එක ස්ථානයකට එක ගිලන් රථයක් වාගේ ලැබුණොත් ඒයින් විශාල අපහසුතාවපත් වෙන නිසා ඒ ප්‍රදේශයේ ටිකක් වැඩි කළා කටයුතු කරන්න කියලා ඉදිරි කාලය තුරදී ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ වැනි හොඳ කටයුත්තක් කරනකොට මේක ඉන්දියාවෙන් ලැබුණු දෙයක් කියලා ලෝකනිකුත් විවේචන පහුගිය කාලය තුළ එක එක පාක්ස් වලින් මේ ගරු සභාවෙත් ඉන් පිටදීත් අපිට අහන්න ලැබුණා. නමුත් හොඳ දෙයක් කරනකොට මේ රටේ ඒ වගේම ඒ සමහර පුජ්‍යලයන්ගේ එවැනි දේවල් අපිට අහන්න ලැබෙනවා. යහපත් දේ කරනකොට ඒ වගේ දේවල් ඇහෙනවා. නමුත් ඒ යහපත් දේ වලින් රටේ ජනතාවටත් ඒ යමක් කර කියාගන්න බැරි ජනතාවටත් එවැනි සේවය දකින්න අකමැත්තෙන් ඉන්න පිරිසක් මේ රටේ ඉන්නවා. ඒක අපිට සුව කරන්න පුළුවන් කමක් නැහැ කියන එක මම විශේෂයෙන් මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම අපේ ආණ්ඩුව තුළින් පහුගිය කාල පරිච්ඡේදය තුළ විශාල සේවාවක් මේ රටට කරා. මේක අපි ප්‍රසිද්ධ කරන්න කියන්නේ දැන් විශේෂයෙන්ම කියන්න ඕන කොත්මලේ රම්බොඩ උඹම් මාර්ගය හැදුවා. උඹම් මාර්ගය හදපුවම ගැහුවේ කොහෙද? හබරාගුවේ පාලමේ කටවුට් එක. ඒ වගේ නැවතත් තීපවලක කටවුට් ගැහුවා මහා විශාල ප්‍රමාණය. ඉතින් මේ වගේ මේ ප්‍රසිද්ධ ගන්න ප්‍රසිද්ධියක් ගන්න ආණ්ඩුව වැඩ කරේ නැහැ. ප්‍රසිද්ධිය ගන්න වැඩ කරේ නැහැ. ප්‍රසිද්ධියට වැඩ කරගන්න කටයුතු කරේ නැහැ. ජනතාවට සේවය කරන වැඩ පිළිවෙල තමයි ක්‍රියාත්මක කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ගමේ ගාමීය මට්ටමේ ගත්තම විශාල වැඩ කොටසක් පහුගිය කාලය තුළ කරලා තියෙනවා. මේවා දකින්නේ නැහැ. උදේ සිට සෑ වෙනකම් රැස්ත්‍රේ එළි වෙනකම් විවේචනය කරන වැඩෙන්ද රටේ හොඳ යහපත් දේ කරන ගැන අගය කිරීමක් කරන්න නැති ගැන මම විශේෂයෙන්ම කනගාටු වෙනවා. ඒ වගේම රටේ ජනතාවට මේ පදනම හරහා ඉදිරියේදී තව මෙයට එකතු වෙන්න පුළුවන්. දැන් ඉන්දියාවේ වාහන අවුරුදු තුනකින් මේක සවුතු වුණාට පස්සේ අයිනකට දාන්න වෙනවා. ඊට පස්සේ මේක දුවන්නේ කොහොමද කියලා ඒ පැත්තෙන් කතා කරන්න ඇහුණා. කොන දෙයත් එහෙම තමයි. දැන් අපි වුණත් පොඩි කාලේ මේ විදියයි, තව මධ්‍යස්ථ වෙනකොට තව විදියකට, තව වයසට යනකොට තව විදියකට. ඒ වගේ තමයි වාහනයක් ගත්තත් ඒ විදියයි. ඒ වාහනේ ටික කාලයක් යනකොට අබලම් වෙනවා. ඊට පස්සේ තව අලුතින් වාහන ගන්න සිද්ධ වෙනවා. ඉතින් තමයි පදනමක් පිහිටවන්නේ. මේ පදනම හරහා මේ පදනම සත්‍යමත් කිරීම තුළින් තව වාහන අපිට එහෙන් ආධාර ගන්න පුළුවන්, අයගෙන් ආධාර පාර ගන්න පුළුවන් වෙනවා. මේ පදනම සත්‍යමත් කරගත්තම මෙයින් මිලදී ගන්න පුළුවන් තත්වයකට යන්න පුළුවන් වෙනවා. කරගෙන මේ සත්‍යමත් කරගෙන මෙයින් මේ රටට, මේ රටේ ජනතාවට විශාල සේවයක් කරන්න පුළුවන් තත්වයක් ඇති කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක දකින්න නැතුව මේක විවේචනය කිරීමෙන් මේක මෙතනින් අවෝසි කිරීමට, මේක ඉවත් කිරීමට තමයි කතා කරන්නේ. ඒ වගේ ඉන්දියානුවන්ට නොයෙකුත් දෝෂාරෝපණ නැති කරනවා. දැන් විශේෂයෙන් ගන්න කඳුකරේ පහුගිය මේ වකවානු තුළ මේ අවුරුදු 200කට 250කට ඉස්සර මේ රටේ මේ තේ නිෂ්පාදනය ආරම්භ කරේ කවුද? මේ රටට ඇවිල්ලිවිලා ඒ සුද්දු ආරම්භ කරපු ව්‍යාපාරයට කවුද උරදුන්නේ? ඒ ඉන්දියානුවන් ගවිලා මේ 35 කරයි තියෙන. අද රස කර කර බොනොත් ඒ. නමුත් දොස් කියන්නේ කාටද? ඉන්දියාවෙන් මේක ඇවිල්ලා මෙහෙම මෙහෙම කරා කියලා. ඉන්දියානුවන් ඇවිල්ලා මේ රට වැඩ කරලා තියෙනවා. අදත් කරන ඒ සේවය. ඒ සේවය අපේ මේ 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 හිටියේ ලාංකික කොටසකට කරන්න පුළුවන් දෙක. දැන් ඒක ඉගෙන කොටසක් කරනවා. නමුත් හරි සේවාවක් ලබා දෙන්නේ ඒ ඉන්දියාවෙන් ආපු ඒ කම්කරු විස. එම නිසා කවදාවත් මේ රට යම්කිසි කෙනෙක් උදව්වක් උපකාරයක් කරනවා ඒක හෙලා දකින්න අවශ්‍යතාවයක් නැහැ. ඒක අගය කරන්න ඕනේ. ඒකට ගරු කිරීමක් කරන්න ඕනේ. ඒක රිසි කරන්න ඕනේ. තව තව එයාගේ ආදායපකර අපි ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ. එයාගේ ඇගීමක් කරන්න ඕනේ. එවැනි තත්ත්වයක් අද අපි දකින්නේ නැහැ. සමහර ඇත්තන්ගේ ඒ ඉරිෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වපුරගෙන යන නිසා තමයි මේ තත්ත්වය තියෙන්නේ කියන එක මම විශේෂයෙන් මතක් වෙලා තියෙනවා. මේ රටට වෙලා තියෙන්නේ අන්න ඒ තත්ත්වය නිසා තමයි මේ රට මේ තත්ත්වයේ පත් වෙන්නේ කියන එක මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන මේ ගස් මැදීම සම්බන්ධව බලපත්‍ර ගාස්තු අඩු කරනවා, වැඩි කරනවා. එක එක ඉතින් මේවා වැඩි කිරීම තුළින් වෙන්නේ මේ රටේ ඒ සාමාන්‍ය මිනිහගේ ජන ජීවිතයට ඒ යම්කිසි ආධාරයක් උපකාරයක් ගන්න පුළුවන් තත්ත්වය නැති කරගන්නවා. බලපත්‍රකරුවෝගේ ගාස් වැඩි කරලා කවන්නේ රටේ සීමිත ප්‍රමාණකින් යම්කිසි විදියකට මේ රටේ නිෂ්පාදනය කරලා රටට ආදායමක් ලබා දෙන වැඩපිළක් කරනවා නම් ඒකට අපි උදව් කරන්න ඕනේ. ඒකට උදව් කරන්න ඕනේ. දැන් ගහන්න පුළුවන් තියෙන ගාන ටැක්ස් විශාල ප්‍රමාණයෙන් ගෙවුවෙන් පස්සේ ආයතන විද වැටෙනවා. කරගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. දැන් ඒ අපි කියමු දැන් මේ මත්පැන් නිෂ්පාදන වලින් මත්පැන් මේකෙන් බලාපොරොත්තු වෙන බිලියන 147ක් මේ අවුරුද්දේ. නමුත් දැන් මේ වෙනකොට ලැබෙන්න වෙන තත්ත්වය 113ට එක බෑගෙන යනවා. ඇයි ඒ? මේ බදු වැඩි වීම තුළ මේවායි විල ගණන් වැඩි වීම තුළ තමයි මේ තත්ත්වය ඇතිවලා තියෙන්නේ. ඒ නිසා මේවා සාධාරණව ඒ මිල ගණන් රටේ ජනතාවට ඒවා කැමැති අයට අපිවට විරුද්ධයි කැමැති අයට ඒවා ඒ විදිහට නිදහසේ කටයුතු කරගන්න ඉඩ දෙන්න ඕන. නිදහසේ ඒ කටයුතු කරගන්න ඉඩ දෙන්න ඕන. බැදින් වලින් සීමා වලින් තොර ඒවා ඉදිරියට යන්න අවශ්‍ය පහසුකම් සලසලා දෙන්න ඕන. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕන. නීතියෙන් පිට නීතියානුකූලව නොවන නීති විරෝධී වැඩවලට උපරිම දඩුවම් දෙන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා. එතකොට නීති විරෝධී වැඩ ඉවත් වෙනවා. නීතියානුකූලවට කටයුතු මේ රටේ සිද්ධ වෙනවා. ඒත් ඒ නිසා රාජ්‍ය ආදම හොඳට ලැබෙනවා. නීති විරෝධී වැඩ නතර වෙනවා. රට හොඳට ඉදිරියට යනවා. ඒ නිසා මේ වදු වැඩි කිරීම සාධාරණව මට්ටමට ගෙනෙන්න ඕනේ කියන එක තමයි මම විශේෂයෙන් මතක් කරන්නේ. එහෙමනම් මට මේ ලබා දීම අවස්ථාව විශේෂයෙන්ම ස්තුති කරනවා. ඒ වගේ මේ සුවතරිය වැඩසටහන ජීවන පුරාම ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන්ම මධ්‍යම කඳුකරේ ප්‍රදේශයට ඉතාම ඉක්මනින් ලබා දීලා ඒ ප්‍රදේශයේ ජන ජීවිතයටත් ඒ ගිලන්රත පහසුකම් ලබා දෙන්න අවස්ථාව සලසා දෙන්න කියලා විශේෂයෙන් මතක් කරමින් මෙය ක්‍රියාත්මක කරන අපේ ගරු හර්ෂසිල්ලා ඇමතුමාටත් මේට ආධාර උපකාර දුන්න ඉන්දියානු රජයටත් මගේ ගෞරව ස්තුති පුද කරමින් මගේ මේ වචන සල්පේමින් අතර ගන්නවා.
මම ස්තුති කරු මන්ත්‍රීතුමා. මේ ළඟට ජී ශ්‍රීනේෂන් මන්ත්‍රීතුමා. මේ ළඟට ගරු හර්ෂන් රාජකාරණ මන්ත්‍රීතුමා. ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
බොහොමත් ස්තුතිය මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමිය. මම හිතන්නේ අපේ යහපාලන රජය මෙරට බාරගත්තට පස්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දැවැන්ත විපර්යාසයක් සිදු කරන්න හැකි වෙලා තියෙනවා. මේ අමාත්‍යංශය ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය භාරව කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා එහි කොටසක් විශේෂයෙන්ම මේ 19 යනුව සුවසැරිය ගිලන් රථ සේවාව ඉන්දියාව සමග සාකච්ඡා කරලා අග්‍රාමාත්‍ය මෝඩි මැතිතුමා සමග සාකච්ඡා කරලා මේ රටට හඳුන්වා දුන්නා. මේ කටයුත්ත පිටුපස ඉඳගෙන සම්පූර්ණ වකීම දරා කටයුතු කරපු අපේ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමාට මේ අවස්ථාවේදී අපේ ගෞරවයේ ස්තුතිය පුද කරන්න ඕනේ. ශ්‍රී ලාංකිකයෙක් හැටියට මේ දැවැන්ත සේවාවක් මේ රටට ඉතා සාර්ථකව හඳුන්වා දීම පිළිබඳ. ඒ වගේම ඒ කටයුත්තට මූල්‍යම ශක්තිය අපිට ලබා දුන්න ඉන්දියානු අග්‍රාමාත්‍යතුමාටත් ඉන්දියානු ජනතාවටත් අපේ ගෞරවය මේ අවස්ථාවේ පුද කරල යුතුයි කියන එක මම සඳහන් කරනවා. ඉතා සාර්ථක වැඩපිළිවෙලක් මං හිතන්නේ ලොකු පුණ්‍ය කර්මයක්. මේ දිනවලදී විශේෂයෙන්ම අපි ආරම්භ කරා දකුණු පළාතේ බස්නාහිර පළාතේ පෞද්ගලිකව මට නිතරම මරණ ගෙදරකට ගියා හෝ වේවා වෙනත් තැනකට ගියා හෝ වේවා අපේ ආසනයේ ජනතාව ඉතා පැහැදීමෙන් කතා කරන දෙයක් තමයි මේ ගිලන් රථ සේවාවෙන් වෙන සේවාව. ගිලන් රථයකින් ලැබෙන්න ඕන ඒ සේවාව ඉතා සාර්ථක වෙනවා. පෞගිය කාලේ අපි මතකයි මේක අපි හඳුන්වා දෙන්න යනකොට නොයෙක් අය විපක්ෂයේ නොයෙක් ඇමතිවරුන් ඒ වගේම වෙනත් සංවිධාන මේ ආණ්ඩුවට විශාල බලපෑමක් එල්ල කරා මේ ජනතාව නොමග යවන්න උත්සාහ කරා. මේ ගිලන් රථ තුලින් ඉන්දියානුවන් මේ රටට පැමිණෙනවා. අපේ තියෙන රැකියාවන් මේ රටේ ජනතාවකින් අයින් කරලා ඉන්දියාවට යන රෝ ඔත්තු සේවාව මේ තුලින් ලංකාවට එනවා කියලා අමූලික බොරුවක් මැව්වා. මේ අමූලික බොරුව ඉතා සාර්ථක මවන්න කටයුතු කරනකොට අපි නොපසුබටව මේ වැඩපිළිවෙල සාර්ථක ක්‍රියාත්මක කරලා අද ඒක පුස්සක් බවට පත් කරලා තියෙනවා. ඉතා සාර්ථක වැඩපිළිවෙලක් අද දකුණු පළාත බස්නාහිර පළාත නෙමේ මුළු ලංකාවම ඉල්ලනවා මේ සේවාව මුළු රටටම ලබා දෙන්න කියන්නේ. ඉතින් අද අග්‍රාමාත්‍යතුමා මේ කටයුත්ත මේ රටටම ලබා දෙන්න කටයුතු කරගෙන තියෙනවා. මං හිතන්නේ ඒක දැවැන්ත පුණ්‍ය කර්මයක් හැටියට මම දකිනවා. මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරපු අවස්ථාවක්. හැබැයි ගරු මැතිතුමනි මේ කටයුත්ත මෙවැනි වැදගත් කටයුතු කරනකොට අපේ රජයේ තියෙන දුර්වලතාවයක් තමයි මම පෞද්ගලිකව දකින්නේ මේ ගැන තියෙන ප්‍රචාරය නම් මදි. මේ ගැන තියෙන ප්‍රචාරය මදි නිසා තමයි සමහරක් වෙලාවට සමහරක් අය කියන්නේ මේ මොනවද ආණ්ඩුව කරලා තියෙන්නේ කියලා. එතකොට මෙන්න මේ ඓතිහාසික වැඩපිළිවෙලක් කරනකොට අපි විශාල ප්‍රචාරයකුත් දැනගන්න ඕන. එක පැත්තකින් තමයි එය ආණ්ඩුව ආරක්ෂා කරන්න, අනිත් කාරණාව තමයි හදිසියක් සිද්ධ වෙනකොට 19.90 ගහන්න අවශ්‍යයි කියන එක මතකේ තියෙන්න ඕන. ඒ මතකේ තියාගන්න ප්‍රචාරය කිරීම ඉතා වැදගත් වෙනවා. ඒ ප්‍රචාරය කිරීමෙන් තුලින් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ රටේ ජනතාවට මෙවැනි සේවාවන්. ඒ වගේම තමයි අපි අති දැවැන්ත වැඩ කටයුත්තක් කරලා තියෙනවා මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවන්න. ඒ වගේම ජනතාවට සහනයක් ලබා දෙන්න අපිට පුළුවන් වූ වෙලා තියෙනවා. මේ රටේ ඉගෙනුම ලබන සෑම දරුවෙක්ටම රක්ෂණයක් ලබා දෙන්න. ඒ රක්ෂණය ලබා දීම මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයටත් ඒ වගේම මේ ජීවන බර අඩු කරන්නත් ගත්ත දැවැන්ත කාර්යයක්. හැබැයි මේ පිළිබඳව තවමත් දැනුවත් නැහැ. මේ දැනුවත් කරන්න ඕනේ අකිල විරාජ් කාර්යවස මැතිතුමා. ඒ සඳහා ක්‍රියාත්මක කරලා තියෙන ඓතිහාසික වැඩපිළිවෙල දැනුවත් කිරීම වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙනවා. නමුත් තවත් මේක පුළුල් කරලා මේ ආණ්ඩුවෙන් ලබා දීලා තියෙන මේ දැවැන්ත සේවාවන් පිළිබඳව දැනුවත් කිරීම කරන්න ඕනේ. ඒකට මාධ්‍ය ආයතන වලටත් වගකීමක් තියෙනවා. මං ඉල්ලීමක් කරනවා, කාරුණික ඉල්ලීමක් මාධ්‍ය ආයතන වලින්ුත් මෙවැනි වැදගත් කටයුතු වලට අවශ්‍ය ඒ ස්ථානය ලබා දීලා ඒ දැනුම ජනතාවට ලබා දෙන්න ඒ මාධ්‍ය ආයතන වලින් ඒ ගැන වඩා පුළුල් ප්‍රචාරයක් ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. මේ සූසැරිය වැඩපිළිවෙල ආරම්භ කරනකොට මොන කතා කවුරු කිව්වත් ඉතා සාර්ථකව මේ කටයුත්ත ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි යම් යම් අඩුපාඩු තියෙනකොට ඒ යම් යම් අඩුපාඩු පිළිබඳව නිහතමානීව ඇහුම්කන් දීලා ඒවා වෙනස් කරන්න පුළුවන් මට්ටමට හර්ෂද සිල්වා අමාත්‍යතුමා කටයුතු කරලා තියෙනවා. සමහරක් මන්ත්‍රීවරුන් කතා කරපු දේවල් තිබ්බ ප්‍රශ්න වෙන්න පුළුවන්. නමුත් ඒ තියෙන තිබ්බ ප්‍රශ්න දැන් මේ වෙනකොට निराකරණය කරලා තියෙනවා. මේ තියෙන ප්‍රශ්න මේ වෙනකොට निराකරණය කරලා එය සාර්ථක වැඩපිළිවෙලක් බවට පත් කරන්න පුළුවන් වෙලා. ඒ වගේම තමයි දැන් අපි ඉල්ලීමක් කරනවා. දැන් මේ ගිලන් රථ තියෙන්නේ දැනට පොලිසියවල. එතකොට මේ පොලිසියේ සමහරක් වෙලාවට මේ ගිලන් රථවල සේවය කරන සේවක සේවිකාවන්ට අවශ්‍ය පහසුකම් නැහැ. මේ සඳහා වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න ඕනේ පොලිසිය තුලින්. පොලිසිය බාර අමාත්‍යතුමාවත් සම්බන්ධ කරගෙන මේ අයට අවශ්‍ය පහසුකම් ටික ලබා දෙනකොට අපිට සමාජයේ ජීවත් වෙන පුද්ගලයන් වගකීමකින් ජීවත් විය යුතුයි හැටියට අපේ ව්‍යාපාරික ප්‍රජාවත් සම්බන්ධ කරගෙන ඒ අයට අවශ්‍ය පහසුකම් ටික ලබා දීම මේ සේවාව සාර්ථකව ඉටු කරන්න ඒ සේවකයන්ගේ තෘප්තිය වැඩි කරන්න පුළුවන් වන ආකාරයට මේ පහසුකම් ටික ලබා දීමේ කටයුත්තත් අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද සමහර තැන්වලට සමහර තැන්වල සේවය කරන අයට කාර්යාලයක් නැහැ, රැට ඉන්න තැනක් නැහැ. ඒ වගේ ගැටලු තියෙනවා. ඒ වුණාට මේවා පොඩි ප්‍රශ්න. මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න. මේ ප්‍රශ්න විසඳ ගන්න මේක ප්‍රශ්නයක් තියෙනවා කියලා මේකෙන් වෙන සේවාව කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඒ අයට මගේ ගෞරවයේ ස්තුතිය පුද කරන්න ඕනේ. මේ අඩුපාඩු තිබ්බත් මේ අඩුපාඩුත් එක්ක මේ කරන සේවාව පිළිබඳව අද අපි සියලු දෙනා එකතු කරගෙන මේ සේවක සේවිකාවන්ගේ අඩුපාඩු හදාලා අපි මේ මුළු ලංකාවටම ගෙනෙන්නලා මං හිතන්නේ මේ ආදර්ශමත් හදිසි ප්‍රතිකාර ඒකකයක් බවට මේ රටේ මේ ලෝකෙම ආදර්ශමත් හදිසි ප්‍රතිකාර ඒකකයක් බවට පත් කරගත යුතුයි. ඉතින් ඒ කටයුත්ත සඳහා අපි හැමෝගෙම අදහස් අද ලබාගෙන ඉතා සාර්ථකව අපි ඉදිරියට ගෙනියන්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් මේ කටයුත්ත විශේෂයෙන් සුවිශේෂව බාරව කටයුතු කරන අපේ ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමාටත් සුබ පතමින් මම නිහඬ වෙනවා. බොහොමත් ස්තුතියි.
බොහොම ස්තුතියි හර්ෂන් රාජකන්න මන්ත්‍රීතුමා. මීළඟට අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා, ඔබතුමාටත් විනාඩි 10ක් තියෙනවා.
බොහොමත්ම ස්තුතියි මූලාසනේ කරු මන්ත්‍රීතුමියනි. ඉතාමත් වැදගත් දවසක රටේ ජනතාව වෙනුවෙන් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන පැසසුමට ලක් කෙරෙන සහ කළ යුතු කාර්යයක් පිළිබඳව කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. 19/19 සුවසැරිය පදනම පනත පිහිටවීම මං හිතන්නේ ශ්‍රී ලාංකිකයෝ විදිහට, ඒ වගේම මේ යහපාලන රජයේ විදිහට අපි සතුටු වෙන්නට ඕන කාරණාවක්. ඒ වගේම කරු අග්‍රාමාත්‍යතුමාගේ අමාත්‍යංශයෙන් ප්‍රාචාර්ය හර්ෂද සිල්වා ඇමතිතුමා මෙහි මූලිකත්වයෙන් කටයුතු කරනවා. කරු අගමැතිතුමාටත් අපේ හර්ෂ සිල්වා ඇමතිතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා. මේ වෙනුවෙන් මඩ කාගෙන දෝෂ දර්ශන විවේචන සහ කැරවුම් නින්දා මැද්දේ ශ්‍රී ලාංකීය ජනතාවගේ ජන ජීවිතයේ සෞඛ්‍යමය වශයෙන් ශක්තිමත් කරන්නට මේ සුවසැරිය ගිලන් රථ සේවාව ආරම්භ කිරීම පිළිබඳව 2016 ජූලි මාසේ 21 වෙනිදා දහසකුත් ප්‍රශ්න මැද්දේ මේ සුවසැරිය වැඩසටහන ආරම්භ වෙනවා. පළාත් දෙකක් ඉලක්ක කරගෙන බස්නාහිර සහ දකුණු පළාත දිස්ත්‍රික්ක 6ක පළවෙනියෙන්ම ගිලන් රථ 88කින් ආරම්භ වෙන මේ වැඩසටහන රැකියා 500ක් පමණ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට උත්පාදනය වෙනවා. ඒ වගේම දිනකට දෛනික දුරකථන ඇමතුම් 880කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන තාමත් කාර්යබහුල සේවාවක් සපයන ඒ ලැබෙන දුරකථන ඇමතුම් වලින් 98.9%කට පමණ සේවාවක් සපයන්න පුළුවන් ශ්‍රී ලාංකීය වැදගත් සේවාවක් බවට අද පත් වෙලා තියෙනවා. සම මම හිතන්නේ ඒ නිසාම වෙන්න ඇති මේ මොහොත වෙද්දී ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් මේ සභාගර්භය තුල නැහැ. නැහැ එක්කෙනෙක් නැහැ. ඒ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ සුදර්ශන පෙරහන් පුල්ලේ අපේ වෛද්‍යතුමී ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරන්න හිටියත් අර පොහොට්ටුවට නායකත්වය දෙන්නත් ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් මේ සභාගර්භේ නැහැ. මේ හේතුව ඇයි කියලා මම බැලුවා. උන් ආවට ගමම තල්ලත්තට බොරුළු දානවා වගේ කිව්වා. ලෝකේ ඒ වගේම රටේ ජනතාවට අනිත බියක් මැව්වා. මේ තුලින් ඉන්දියාවට කොටසක් යනවා. ඔත්තු සේවාවක් සපයන්න මෙයින් දඩබිම් කරගෙන තියෙනවා. ඒ අතරතුර සමහරු කොහෙද යන්නේ මල්ලේ පොල් කතා කළා. මම හිතන්නේ අපේ ආචාර්ය හරි සිල්වා මැතිතුමා මම එතන ඉද්දී එතුමත් මන් දැනුම් දුන්නා මේ සුවසැරි අරගෙන ඒ කතාව නෙමෙයි මූලාසන මන්තුමිනි කලේ. වෙනම මේ රෝහල් පද්ධතියේ තියෙන සමහර තැන් වල අඩුපාඩු වැරදි පෙන්ලා දෙන්න ගත්තා. ඒ වගේම අපි කියන්න ඕන අපේ ඇමතිවරු කියන්න ඕන අර බේත් මිල අඩු කිරීම පිළිබඳවත් යම් යම් දෝෂාරෝපණ ලක් කළා. මම හිතන්නේ දැන් අර සඳුන් ගහ කපන්න සුවඳ හමනවා වගේ කාලයක් තිස්සේ තප්පුලලා මේ ආණ්ඩුව විවේචනය කරන්න ගිය ඒපාබද්ධ විපක්ෂයට වර්තමානයේ වෙද්දි මේ ආණ්ඩුව වැඩි සද්ද නැතුව ඒ වගේම වැඩියෙන් එදා වගේ කට් අවුට් පෝස්ටර් බැනර් නාවන් නැතුව කරපු ව්‍යාපෘති ජනතාව පළ ප්‍රයෝජනෙන් නෙලද්දී විවේචනය කරන්න එදාර පැරණි කියමනේ කියන සඳුන් ගහ කපන්න සෝඳේනවා වගේ විවේචනය කරන්න යම් කිසි විදියට සමාජගත වෙන්න පටන් අරන් තියෙනවා. මේ සුවසැරිය සේවාව තුළ ඉන්දියාවට ලංකාව තුළට ඇතුල් වෙන්න නැත්තම් ලංකාවට ඉන්දියාවෙන් බලපෑම් ඇති වෙන්න ඇති වෙනවා කියලා ඒකාබද්ධ විපක්ෂයේ දැඩි ලෙස මන්ත්‍රීවරු කීප දෙනෙක් දෝෂ දර්ශනයට ලක් කළා. හැබැයි මම කියන්න කැමති ඔබට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අනීත බියක් ඇති. නමුත් ඔය බිය ඇති වෙන්න තිබුණේ අද නෙවෙයි. රාජපක්ෂ රෙජිමේන්තුව එදා මේ රට පාලනය කරද්දී ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ චීන සමාගමට සින්නක් කරේ විකුණලා අර සැංගිල්ලා හෝටලේ හදන්න ඒ මූදු අපේ ගෝල්පේස් එක ඉස්සරහා තියෙන බිම් තීරේ දෙද්දී හිතුන් නැද්ද දන්නේ නැහැ මේ පිට රටකට අපේ රටේ ඉඩම් නෙමේද විකුණන්නේ අපේ රටට බලපෑම් කරන්න නෙමෙයි දෙන්න දෙන්නේ. නිසා අපි එක්සත් ජාතික පක්ෂයේ විදිහට ඊට එහා ගිය ප්‍රතිපත්තියක් තුමුනේ. මහින්ද අමරවීර ඇමතුමත් ප්‍රකාශ කළා විදේශ රටවල වලින් ලැබුණු යම් යම් ආධාර උපකාර මත මේ රට ගොඩනැගුණු ආකාරය පිළිබඳව ඉල් ලැබුණු වරප්‍රසාද පිළිබඳව. මම හිතන්නේ එතුමා මේ කතාවේ අතහැරුණු එකක් මට කියන්නට ඕන. නැත්නම් දිවන්ගත ජේ.ආර්. ජයවර්ධන ශ්‍රීමතානන්ට අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒ වගේම එදා තරුණ කටයුතු විදිහට මේ ඇමතිවරයා විදිහට මේ අද ගරු අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. එතුමටත් ඒක මං හිතන්නේ කරන අපි මදිපුංචිකමක්. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එදා ජයවර්ධනපුර රෝහල ස්ථාපිත කිරීම පිළිබඳව ඒ කතාවේදී අපේ ඇමතිතුමාගෙන් අතහැරුණා. නමුත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එදා ඒ ජපන් ආධාර යටතේ ජයවර්ධනපුර රෝහල ඇඳන් 1000කින් සමන්විත රෝහල රටට ලබාගෙන අද රටේ ජනතාවට සෞඛ්‍යමය වශයෙන් තාමත් ගුණදායි තාමත් වැදගත් සෞඛ්‍ය සේවාවක් සපයනවා. එක්සත් ජාතික පක්ෂයේ රජයට පත්වෙන හැම අවධියකම වගේ මේ රටට විදේශ රටවල් වලින් ආධාර යම්කිසි සහන ක්‍රමයකට ණය අරගෙන අනාගතයේ පරපුරවල් ගණනාවකට පරම්පරා ගණනාවකට ඉතිරි වෙන ව්‍යාපෘති නිර්මාණය කරපු පක්ෂයක් නිර්මාණ කරපු වැඩසටහන්වල අදත් අපි බොහෝ වරප්‍රසාද භුක්ති විඳිනවා. එනිසා කුහක විදියට බලන්න නැතුව මේ සුවසැරිය වැඩපිළිවෙල පිළිබඳව තාමත් හොඳින් බලනවා නම් ඒ සුවසැරිය වැඩසටහන පිළිබඳව ප්‍රශංසා කරන්න ඒ පිළිබඳව කතා කරන්න ඒ පිළිබඳව අඩුපාඩු පෙන්ලා දෙන්න ඒ පිළිබඳව යමක් එකතු කරන්න එකතු කරලා වැඩි ගුණාත්මක වැඩසටහනක් කරන්න තියෙන මේ අද දවසේ වෙන් කරලා තියෙන මේ පනතර වෙන් කරලා තියෙන කාලය අරගෙනත් උත්සාහ කරන්න ඒකාබද්ධ විපක්ෂයේ යම් කිසි අන්දමින් තමන්ගේ දේශපාලන මති මතාන්තරයක් වපුර ගන්න. නිසා මේ දේශපාලන මති මතාන්තර පන්සලට ගියත් එහෙම නැත්නම් බන්ධනාගාරයට ගියත් එහෙම නැත්නම් අධිකරණයෙන් දෙන තීන්දුව දෙන ස්ථානයට ගියත් මේ ඒකාබද්ධ විපක්ෂය අද දවසේ මාධ්‍ය අරගෙන සමහර මාධ්‍ය නාලිකා කුලියට අරගෙන තමන් වැඩ කරන ආකාරය අපිට පේනවා. ඒ නිසා අපි තරුණ මන්ත්‍රීවරු විදිහට අපි මේ ආණ්ඩුව හදන්න ගොඩක් මහන්සි වුණු මන්ත්‍රීවරු විදිහට සතුටු වෙනවා. ගරු ආචාර්ය හර්ෂසිල්ල මැතිතුමනි මෙවැනි වැඩසටහන් අපි රට තුළ තව තවත් ස්ථාපිත කරනවට. ඒ වගේම මම සතුටු වෙනවා අද දවසේ මේ සුවසැරසිය පනත පාර්ලිමේන්තුවට ගේන අවස්ථාවේදී එදා මොනව හරි අල්ලගෙන දඟලන්න ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ හිටියා. අද ඔබතුමාගේ මේ ඉදිරිපත් කිරීම තුළ අපි දකිනවා මේ අවස්ථාව වෙන විදිහ කිසිදු මැති ඇමතිවරේ ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන මේ පාර්ලිමේන්තු තුළට එන්න බැරි විදියට විලි ලැජ්ජාවක් තියාගෙන එන්න බැරි විනි තත්ත්වයට මේ පාර්ලිමේන්තුවේ මේ පනත ඔබතුමා ගෙනත් තිනවා. නිසා ඉදිරියේදී අපි ටිකක් ප්‍රමාද වෙලා හරි අර කතාවට කියනවා හදිස්සි වෙලා සමාජයට අනවශ්‍ය දේවල් පටවනවට වඩා ප්‍රමාද වෙලා හරි සමාජයට අවශ්‍ය, ජනතාවට අවශ්‍ය, ශ්‍රී ලංකාවට අවශ්‍ය, ශ්‍රී ලාංකීය ජනතාවගේ අභිමානය ආරක්ෂා වෙන වැඩපිළිවෙළක් දියත් කරනවා නම් ඒකට අපි සතුටු වෙන්නට ඕන. නිසා වර්තමානයේ ගරු අග්‍රාමාත්‍යතුමත් ඒ වගේම අපේ ආචාර්ය හර්ෂ සිල්වා මැතිතුමත් එකතු වෙලා ඒ වගේම අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මේ පිළිබඳව විශාල සාකච්ඡා ගණනාවක් පැවැත්තුවා. අපි මෙහි තියෙන ගුණ අගුණ දෙකම සංසන්දනාත්මකව කතා කරලා වඩාත් වැඩියෙන් ගුණදායක ප්‍රතිඵල සමාජයට අත්පත් කරලා දෙන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම දුප්පත් අහිංසක
තව විනාඩියක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. අපි දුප්පත් අහිංසක ජනතාව ඉලක්ක කරගෙන ඔවුන්ගේ ජන ජීවිතයට අවශ්‍ය කරන සුරක්ෂිතභාවය ලබා දෙන්න තමයි මේ ප්‍රශ්න මැද්දේ උනත් මේ ගිලන් රථ සේවාව අපි ස්ථාපිත කළේ. ඉනිසා රජයක් විදිහට අපේ අරමුණ සාර්ථක වෙලා තියෙනවා. අපි ඒ පිළිබඳව සතුටු වෙනවා. සෞඛ්‍යමය වශයෙන් එක්සත් ජාතික පක්ෂ රජයේ හැමදාම බලයට පත්වෙන හැම අවස්ථාවකම මේ රටේ දෙවැන්ත නොමැකෙන ඉතාමත් වැදගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා තිනවා. නිසා මේ සුවසැරිය වැඩසටහන ගෝගේම පාසල් සිසුන් 142ක රක්ෂණය කිරීමේ රක්ෂණ ආවරණයකට ඇතුළත් කිරීමේ වැඩසටහන වැනි මේ කාලය තුළ සෞඛ්‍ය ශේෂ්ත්‍රය ඇතුළු කරපු වැඩසටහන් පිළිබඳව මම මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් විදිහට සතුටු වෙනවා. ඒ වගේම බේත් පෙත්ති 40 ගානක මිල අඩු කරලා අහිංසක අසරණ රෝගීන්ට තමන්ට අවශ්‍ය කරන බේත් ප්‍රමාණය ගන්න. ඒ වගේම මේ මොහොතදී කතා කළ අපේ දිලුම් අමගුණගේ මේ මන්තුමා ඇස් කාච සම්බන්ධව මං කියනවා ඔහුට රෝහල්වලට ගිහිල්ලා බලන්න ඇස් කාච ලබා දෙනවා. ඒ වගේම ඒ විතරක් නෙමෙයි රෝහල් ශේෂ්ත්‍රය තුළ ප්‍රශංසනීය සේවාවක් ලබා දෙන බව ප්‍රකාශ කරමින් මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම යලිත් වතාවක් මට මේ සුවසැරිය පදනම එම ස්ථාපිත කරන පනත් කෙනුම්පත මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම පිළිබඳව එක වතාවක් නෙමෙයි 100,000 වතාවක් දරු අග්‍රාමාත්‍යතුමාටත් හර්ෂ අපේ ආචාර්ය හර්ෂ සිල්ලා මහත්තුමාටත් ස්තුති කරන්න උවමනා බව ප්‍රකාශ කරමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි.